තෙරුවන් සරණයි සයින්හන්ස බොහොමකින් චමත් මහත්තයා තව එකේ තියෙනවද අහන්න මේ එක්කම අපේ අනිත් සයින්හන්සලාටත් යම් කිසි අදහසක් එකතු කරන්න පුළුවන් නම් ගෞරවයෙන් ආරාධනා කරන රත්න සර සයින්හන්ස අවසරයි.
තෙරුවන් සරණයි. මේ ඇත්තටම අර ඔය අහපු කාරණාත් එක්ක ඔය ඇසීමක් කියන එක සහ දැකීමක් කියන කාරණා එක්ක පෙන්නපු මේ දැන් සාකච්ඡා වෙච්ච කාරණාත් එක්ක මේ වටිනා සාකච්ඡාවක් මේ තිබුණා. මේ මම හිතන තව මේක දාලා නැහැ වෙන්නේ නැති අපි සායනාස ලස්සනට ඒක විග්‍රහ කරනවා. මේ අන්න ඒක අහන්න පුළුවන් වුණොත් මේ ඉතාම වටිනවා කියලා හිතනවා. මේ ඔය දැකීම කියන කාරණා එක්කම විශාල වටිනා සාකච්ඡාවක් තිබුණා. ඒක මතක් කරන්න ඕන කියලා හිතුණා.
හොඳයි. පෙරවන් සරණයි බොහොම පින් සයින්හන්ස අපේ කනමල්ලිල සයින්හන්ස යම් කිසි දෙයක් එකතු කරන්න තියනද ඒකට නැත් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු.
අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනක හොඳයි කියලා හිතනවා.
එහෙමයි. ධම්මිකා මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පෙරවන්
ඇතර මාත්ම මේ ඉස්සෙල්ල කතා කරපු දේවල් මේ බොහෝ දුරට ඉස්සරනේ වුණේ. නමුත් මට අර දක්ුණේ මේ අපි අර අපේ වාස්තර පරිවර්තනය කිරීමේදී අසුකයන දිනකාය මන කියන කාරණා ටික අපි ශ්‍රමණ භාෂාවෙන් අරගෙන ඊට අනුකූල වෙන මේ රූප ශබ්ද ගන්න අපේ ධර්ම කියන තැන පාලි භාෂාවෙන් භාවිත කරනවා කියන කාරණාවකුත් අපේ මුතු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. ඒකටත් ඒ යන අර්ථවල පොඩි නෙමෙයි වෙනස්කම් තියෙන අපිට යන අර්ථ. ඒකට දැන් සිංහලෙන් ගත්තා කියන්නේ අපේ අර්ථයෙන් මේ දෙවියන් වහන්සේ කියන්නේ මොකක්ද කියන එක තමයි. ඒක තමයි ප්‍රශ්නේ කියන්නේ අපිට. ඒක තමයි.
තෙරුවන් සරණයි. ඒ පිළිබඳව ලොක්සයන් හසේ ඇතරම මතක් කිරීමක් කරා. මේ මතක් දැන් අපි දැන් චක්කු කියලා ගත්තට පස්සේ අපේ භාෂාවට මේ ගන්නවා ඇස කියන දැන් චක්කු පාළි. ඊටේ මේ සිංහලට ගන්නකොට ඇස. සෝත, කන, ගාන කියනකොට මේ නාසය, ජීවහා කියනකොට දිව, කාය කියනකොට කාය කියනකොට අන්න කාය කියනකොට කය කියලා ගන්නවා. ඊටසේ මන කියනකොට මනස කියලා ගන්නවා. ඊටසේ දැන් ඇස චක්කු කියලා රූප කියලා චක්කු කියලා ඇස කියලා ගන්නවා. රූප කියලා කියවට පස්සේ රූපමයි ගන්නෙ. දැන් ඒකට පාලි වචනේ රූප අපි ගන්න අදහසත් රූප. දැන් චක්කු හරි චක්කු වලට සිංහලට ගන්නවා ඇස කියලා. ඒත් රූප වලට ආයි රූප කියලාමයි ගන්නෙ. ඊළඟට සෝත වලට ගන්නව සෝත කියලා කන කියලා ගන්නවා. හැබැයි ශබ්ද වලට ශබ්ද කියලාමයි ගන්නෙ. අර ඒ විදිහට මේ අර සමහර වචන කියන්නේ මේ පැත්තට ගන්න ගියාට පස්සේ කියන්නේ අර භාෂාවේ තියෙනෝනේ අර නිෂ්පන්න තද්බව තත්සම කියලා මේ භාෂාවේ ප්‍රයෝගයක් තියෙනවා. සමහර වචන තියෙනවා අර නිෂ්පන්න කියන්නේ වෙනත් භාෂාවල් වල නැති වචන අපේ සිංහල භාෂාවට පමණක් මේ ආවේනික වෙච්ච වචන තියෙනවා. ටික අපි කියනවා ඒකට නිෂ්පන්න කියලා. සමහර වචන තියෙනවා තද්භව කියන්නේ ඒවයින් බිඳිලා ආපු වචන. සමහර වචන තියෙනවා තත්සම. දැන් එහෙම යෙදීමක් තියෙනවා. ඉතින් අර එහෙම බලනකොට සමහර වෙලාවට අර අපිට පාලි මගධි භාෂාවේ ව්‍යවහාරික භාෂාව ඒ ව්‍යවහාරික භාෂාව අපේ භාෂාවත් එක්ක දැන් අතර පාලි සහ සංස්කෘත කියලා කියන්නේ අපේ සිංහල භාෂාවේ හරියට කතා කරන අම්මා තාත්තා වගේ කියන්නේ. ඉතින් අර අම්මා තාත්තගේ තියෙන ලක්ෂණයන් දරුවෙකුට ගලාගෙන ඉන්න වගේ අර ඒ භාෂාව වෙන්ම කියපු කාරණය අපේ පැත්තට එන එක ගොඩක් වටිනවා කියලා තමයි. නැත්තම් අපිට විශේෂයෙන් මේ අපි ගනුදෙනු කරන්නේ භාෂාවක් සංනිවේදනය කිරීම පිළිබඳව කතා කිරීමකටත් වඩා භාෂාවෙන් ව්‍යවහාරයට ගියද ඇතර ව්‍යවහාරයට ගියාට පස්සේ සමහර වචන මේ කියන්නේ භාෂාවට වඩා ගොඩාක් ආත්පස වෙනස් ව්‍යවහාරය. ව්‍යවහාරයෙන් තමයි ධර්මය කරා එයා යුත්තේ කියන කාරණේ. ඒක දැන් භාෂාවෙන් අපිට අර අපිට පාලි භාෂාවෙන් තියෙන කාරණේ අපිට ගලාගෙන එද්දි ඇත්තට අර මේ විෂමතාවයන් තියෙනවා. භාෂාව වැරදුනා කියලා කියන්නේම ව්‍යවහාරය වර්ධිනවා. ව්‍යවහාරය වර්ධින තැන ඇත්තරම මේ ධර්මයේ කුළු ගන්නවන කාරණේ හරියටම ඉස්මතු කරගන්න බැරි වෙනවා. දැන් අපි පොට්ටබ්බ කියන එකට පහස කියලා ගන්නවා. ඒක හරි. හැබැයි දැන් කාය කියලා ගත්තට පස්සේ කය කියලා ගන්නවා. අර ඒ වගේ මේ කයට උගද්ද කියලා එහෙම එන්නේ නැති ස්වභාවයකුත් තියෙනවා. ඇහැට රූප, ඇහැ චක්කු ඇහැ රූප රූපමයි. ඉතින් අර එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් සායනාකර නිතරම කියන්නේ මේ බුක් කියලා ඊට පස්සේ බුක් මිස් එක පොත එන්න බෑ කියලා. අපිට අර අපිට පොතක් නෙන්නේ. අර ඒ වගේ ලක්ෂණයක් තමයි. ඉතින් ඇත්තට හරි වැදගත් එතන ඉස්මතු කිරීම. තිරුවන් සරණයි.
අවසරයි ස්වාමින්වහන්ස. එතෙන්දී මට අහන්න හිතෙනවා දැන් මේ කට්ටියට දැන් ඔය මේවා ටික ඇහෙනකොට හිතෙනවා දැන් මේක සිංහලෙන් බලලා හරියන්නේ නැහැ, පාලියෙන් බලන්න ඕන, නැත්නම් වෙන භාෂාවෙන් ඉංග්‍රීසියෙන් බලලා හරියන්නේ නැහැ. මේකේ අර ඇත්තටම මේ භාෂාවට වඩා මෙතන මතු කරන්නේ අර මේ වචනෙට තමන්ගේ අදහසක් දානවා කියන එක නේද මේ මතු කරන්න හදන්නේ. අන්න එතන වැරද්ද නේද? නිර්වචනයක් දෙනවා වගේ.
ඔව්. කියන්නේ ඇත්තටම මේ ඒක හිමමයි. අපේ නිර්වචනයක් දාන එක ඇත්තටම වැරදි. නමුත් බුදුරජාණන් වහන්සේ දීපු අදහස මොකද්ද කියන එක දැනගන්න භාෂාව ප්‍රයෝගී වෙනවනේ. අපේ අදහසක් දාන එක හිම දාන එකම වැරදි. මේ අපේ රවි මහත්මයා කියන කාරණේට 100%කටත් වඩා එකඟ වෙන්න ඕන. අපේ අදහස දාන එකම වැරදි. හැබැයි බුදුරජාණන් වහන්සේ කුළු ගන්නපු අර්ථය මොකද්ද කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේ මොන වගේ කාරණයක්ද කිව්වේ කියන එකට අන්න භාෂාමය ප්‍රයෝගීත්වය මේ හරි වටිනවා. එකයි අර මේ අපේ අමත දර්ශනයන් අසිත මතක් කරේ අර මේ මොකද අර මධ්‍ය දේශයට අර විනය පිටකෙත් සීමා නිර්ණය කිරීම තියෙනවා. ඉතහා ප්‍රත්‍යන්ත දේශ ඉතින් අර ඒ ප්‍රත්‍යන්ත දේශ මං හිතන්නේ නිදර්ශනයක් කිව්වොත් දැන් ඔය ඉන්දියාවම ගත්තොත් ඉන්දියාවේම අවන්ති කියලා කියන්නේ ඉන්දියාවේ ගොඩා පල්ලෙහා. එතකොට ඒ අවන්ති හිටපු මේ ඔය මහා කච්චාන වගේ මට මතක සමාධිනේ නමේ අඩුපාඩුවක් වුණොත් ඒ මහා උත්තමයන්න් වහන්සේගේ යටතේ තමයි ඔය සෝන පුතිකන්න කියන සාමණේර වහන්සේ පැවිදි වෙලා ඒ ධර්මයේ හදාරන්නේ. ඊට පස්සේ ඔය කාලිද්දිකානි වගේ සූත්‍රවලදීත් දැන් ඔය ඕකම් පහයන් කේතසාරි වගේ තැන් වලට මේ අහපු උත්තර අටක වගේ දීපු සුත්ත නිපාතේ ඒවට අර හරිද්දිකානි වගේ සූත්‍ර කියන්නේ අර්ථ නිරූපණ දුන්නේ අර ඒ වගේ අර සක්කාය නිරෝධයේ කුළු ගන්නන මහා උත්තමයාණන් වහන්සේලා ඒ ප්‍රදේශවල වැඩ හිටපු නිසා. ඉතින් අර ඒ නිසා අර ඒ කියන්නේ එතෙන්දී අන්න සිද්ධ වුණා මේ අවන්තිය වගේ ප්‍රදේශ කියන්නේ ඉන්දියාවෙම වුණා මගධ දේශයට වඩා ගොඩාක් පල්ලෙහානේ. ඔය මං හිතන ඔය සාංචි එහෙම තියෙන පැත්ත වෙන්න ඕන. සාංචි තියෙන හරිය තමයි ඒ කියන්නේ ගොඩාක් පල්ලෙහා ඉන්දියාවේ දකුණු ඉන්දියාවට ක්‍රිෂ්ණ තුංගභද්‍ර ඒ ගංගාවලටත් පල්ලෙහා මගේ හිතේ. ඉතින් එතකොට මේ අන්න ඒ වගේ ගන්න ඕන කාරණේ තමයි අර එතෙන්දී අර දැන් ඊයේ සූත්‍ර දේශනාවලනුත් කුළු ගැනෙච්ච කාරණයක් තේමානේ අර සංකර්ෂණ සූත්‍රයේදී පැහැදිලි කරා ප්‍රමාණ කරන්න බෑ කියන කාරණේ. ඊට පස්සේ ඒත් එකම ඊයේ සයින්හන්සේ දේශනා කරපු සූත්‍රවලදී තථාගත බුද්ධ වචනේ ඉස්මතු කරපු සූත්‍රවලදී සිහිපත් කරන මේ යෝගකරණීයෝ කියලා ඒක පැත්තකින් ප්‍රමාණ කරන්න බෑ කියලා කියනවා. වර්ණ ප්‍රමාණය ඊට පස්සේ පද ව්‍යංජන ප්‍රමාණය ඔය විදිහට ඒක ප්‍රමාණ කරන්න බැරි නේද යෝගකරණීයෝ කියලා මේ පැත්තෙන් පැහැදිලි කරනවා. යෝග කරන්න මනසික යන්න එහෙනම් අපිට හිරවීමක් වෙනව නේද? හරියට මේක නිකන් තටුකපල පියාඹන්න කියන වගේ කතාවක් නේද එතන කියන්නේ. නිකන් තටුකපනෝ ප්‍රමාණ කරන්න එපා කියලා. යෝගකරණීයෝද කියලා කියනවා පියාඹන්න කියලා. අර ඒ වගේ ඉතින් එතකොට එහෙම එතකොට කරන්නේ මට යන්න බෑනේ. ඉතින් කාගේ හරි ගිහිල්ලා උසල තියෙන වගේ තැනක් තියෙන්නේ. ඉතින් අර ඒ වගේ අර එතෙන්දි අපි තල්ලු වෙන්න ඕන තැනක් තේනවනේ. කියන්නේ ප්‍රමාණ කර කියන්නේ අපේ ජීවිත උදාහරණ වලින් ප්‍රමාණ කරන්න බෑ කියන තැනක්. හැබැයි මේ පැත්තෙන් මාර්ගයත් එක්ක පැහැදිලි කරන යෝගකරණීය අපි කියලා පැහැදිලි කරනවා. ඉතින් ওই දෙකත් එක්ක අපි අර එක තැනකටයි නතු විය යුත්තේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාට නැවීම කියන තැන. ඇත්තටම කල්යාණ මිත්‍රයාට නැවීම කියලා කියන්නේම මාර්ගයට අනුගතත්වය මයි. එහෙනම් මේ මාර්ගයට අනුගත වෙනවා කියන කියන්නේ කල්යාණ මිත්‍රයාට නැමීම කියන තැන, කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයම බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරන්නේම අර මාර්ග භාවිතයට අනුගතත්වයමයි. ඉතින් ඊට මෙහා දිවි පැවැත්මේදී අනුගත වීමත් අදාළයි. ඊට එතනම නෙවෙයි, ඒක උපකාරකයි, අතනම තමයි පුළුගන්නේ. එතකොට මේක සංඥාස උදේ මතක් කරා බුදුරජාණන් වහන්සේගේම උපමාව, අර අශ්ලෝමයේ මේ පළල විදීමේ ඒ ඉසියුම් භාවය, ඒ ඉසියුම් භාවය කොයිතරම් මේ වචනයට ප්‍රමාණ කරන්න බැරි තැනක්ද කියන එක ඉතින් අපිට ඇත්තටම නිකන් අපිට හිතලා ප්‍රමාණ කරන්න බෑ කියලයි මගේ මේ අදහස වෙන්නේ.
එහෙමයි අපේ සංඝ. බුදුරජාණන් වහන්සේ පිටතර මේ සියුම් උපමා දෙනවා නම් මේක මීටත් වඩා දුෂ්කරයි කියලා කියන්න අපිට අර උඩින් පේන සරල මට්ටම නම් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකයි කියන්නේ. එහෙනම් තමයි තවතත් විමසන්න වෙන්නේ නේ සංඝ.
ඔව්. ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ තියාර මතක් කරා කාරුණික විදාන, කාරුණික නමුත් විදාන ස්වරූපයෙන් මේක මේ ඉස්සලාම සමයින ඉගෙන ගන්නවා කියන තැන, කටපාඩම් කරන්න කියන වගේ තැනදී කොච්චර කියන්නේ ඒ තියෙන ස්වභාවය, තියෙන බුද්ධ වචනේ, බුද්ධ වචනේ ස්වභාවයම ඒ ගුණාත්මක භාවය ආරක්ෂා වීම පිණිසමයි. ඉතින් අර ඒ වගේ ඉතින් අර අර කරන් අර යෝ දන්ද කාලයේ දන්දේති කියලා කියන්නේ නේද? කියන්නේ අපි කියන්නේ වේගෙන් කරන්න ඕන දේවල් ටිකක් සහ කියන්නේ ඔය දැන් අපි අර කලින් කතා කරපු චේතනා සූත්‍රයේ වුණත් බුදුරජාණන් වහන්සේ කියන සමුදය නිරෝධය කියන මාර්ගයේ කෘත්‍යය නැත්නම් මාර්ගයේ භාවිතයත් එක්ක කෘත්‍යය වෙන වැඩ පිළිවෙල සිදුවීමනේ විස්තර කරලා තියෙන්නේ. ඒක වචන වලින් දීලා තියෙන්නේ. ඉතින් ඒ වෙන වැඩ පිළිවෙල, ඒ සිද්ධිය කතා කරලා තියෙනවා. ඉතින් නමුත් අපි ඒ එතනදී ඒක අපි අපේ පැත්තෙන් අර 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 මුලින් මතක් කරා වගේ අපේ වචන අපේ සිංහල අනුවස්සයන කනුවාදයක් හෝ පරිවර්තනයක් දාලා එහෙම කරන්න ගියපුත් යනම අර අපේ පැත්තට ගැළපීමක් වෙනවා. අපිට කරන්න ඕන දෙයක් තියෙනවා. අනේ කරන්න ඕන දෙය තමයි ඒක අර හරියට ඉගෙන ගැනීම කියන දේ. ඒ කියන්නේ ඇසීම හා පිරිවැසීම කියන දේ. ඒ කියන්නේ ඇසීම කටපාඩම් කිරීම කියන තැන්වලට එහෙනම් මම හිතන්නේ අපේ සාමිනහන්සේ හැම මොන තරම් ගැඹීර කාරණයක් කිව්වත් පැහැදිලි කරලා දෙනවා, අර්ථය ඉස්මතු කරලා දෙනවා. ඉතින් අර්ථය කියන්නේ ඥානයේ කෘත්‍යයක්නේ. අර්ථය ඉස්මතු කිරීම ඊට මිහාදි කියන දේ. අර සුසුසංසුත වර්ධනය කියලා තියෙනවා. ඇසීම තුරින් ශ්‍රුතය වර්ධනය වෙනවා කියලා කියනවා. සුතං පඤ්ඤාය වර්ධනං කියලා කියනවා. කියන්නේ මුලින් සුසුසංසුත වර්ධනය ඇසීම තුලින් සුතේ වර්ධනය, සුතං අත් පඤ්ඤාය වර්ධනං. සුතෙන් තමයි හරි, සුතෙන් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාව වැඩෙනවා. පඤ්ඤාය අත්තං ඥානාති. ප්‍රඥාවෙන් තමයි අර්ථය දැනගන්නේ. අර්ථය කියන්නේ ඈතරවීම. ඈතරවීම. ඥාතෝ අත්තෝ සුඛං. අර දැනගත් අර්ථයෙන් තමයි සැපේ කියන දේ එළවෙන්නේ. ජීවිත මේ දුක නම් ඉස්මතු කරන්නේ සකස් වීමත් එක්ක. ඉතින් අර එතෙන්දී ඒක මුලටම ඇවිල්ලා කතා කරනකොට සැපය කියන දේ තැනත් එක්ක කතා කරන්න වෙන්නේ, අර්ථයේ ඉස්මතු වීමත් එක්ක අර්ථය ගැන කතා කරන්න වෙන්නේ, ඥානයත් එක්ක. ඥානය පූර්ණේ වෙන්න නම් සුතේ වැදගත්කම. සුතේ පූර්ණේ වෙන්න නම් සුසුසා කියන තැන කියන දේ සුසුසා වෙන්න නම් හරියට මුලින්ම අර අන්‍ය භාෂාවකින් බුදු මාගදී භාෂාවෙන් පැහැදිලි කරපු දේ නිර්වද්‍ය වීමේ, निराකූල වීමේ අදහස අපි මූලික වශයෙන් ගන්න ඕන කියන තැනට ගියොතින් මම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා. තිරුවන් සරණයි.
එහෙමයි අපේ සයින්. හරි වැදගත්. අර්ථය කියන්නේ එතරවීම නිසාක් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වෙ මේකයි කියලා මේ වැටහීම නම් නෙවෙයි කියන තැනින් ඒක මම හිතන්නේ හරි වැදගත් මේ විතරම සිහියේ තියාගන්න. හරි දැන් ප්‍රශ්න කරන්නේ මා මේකද කියලා අර වැටහුණ එකක් මේ හරිද කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අර්ථයට ගියා නම් එතන අදහසන්නේ එතරවීමක් සුළු ගැන්වෙන්න ඕන කියන එක. අපි ඊළඟ ප්‍රශ්නෙට යමුෙමු. වික්‍රමසිංහ පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි ගුරුමාත්‍ය. මගේ ප්‍රශ්නේ මේ අරමුණක් ගෝචර වීම සම්බන්ධයෙන්. මේ අරමුණක් ගෝචර වීමේදී උපාදානය මත තමයි ඒක ගෝචර වෙන්නේ කියලා මේ අහලා තියෙනවා. එතකොට දැන් උපාදානස්කන්ධයේ අර්ථ ගැන්වීමේදී දීලා තියෙන්නේ 11 ආකාරයක ස්වභාවයක් නේ. ඒක 11 ආකාරයක පිහිටීමක් ඒ වගේ එකක්. එතකොට අරමුණක් අපි යොමු වෙනකොටම ওই 11 ආකාරයේම අපිට ගෝචර වෙනවා. එහෙම නැත්නම් එකක් මත එකක්, කියන්නේ එකක් උදාහරණයක් විදිහට අතීත කාරණාවක් ගත්තොත් අතීතයේදී උපාදාන වෙච්ච එක කාරණාවක් මත සියල්ල ගලාගෙන යන ස්වභාවයක් තියෙන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කාරණාවේ.
තිරුවන් සරණයි. මතන ඇතර කියන්නේ අර 11 ආකාර කියලා කියවට 11 ආකාරද කියලා පොඩ්ඩක් ඉස්සෙල්ලා බලනවා. අතීත වර්තමාන අනාගත දුර ළඟ ඔය විදිහට සාර්ථක උපාදානීය එක කතා කරන්නේ මහත්මයා. ඇත්තරම මේ ඔබතුමා ආපු ප්‍රශ්නය තුළ මට ආපු අදහස තමයි මේ මේක වෙන්නේ කොහොමද කියලා අදහස ආව කියලා හිතුණා. මේ ඇත්තරම ධර්ම සාකච්ඡාවකදී බලාපොරොත්තු වෙන්නේ අපේ අදහස් නිරවද්ද කිරීම. දැන් අර ඒකෙන් ආපු මේ ප්‍රශ්නය තුළ පුළු ගැන්නුනා වික්‍රමසිංහ මහත්මයා මේක වෙන්න මෙන්න මෙහිමයි කියලා. අර මේ අපිට මේ වෙන හැටි මේක කොහොමද වෙන්නේ කියලා අර්ථ විශ්ලේෂණයක් වගේ මෙන්න මේ මෙහිම තමයි සකස් වෙන්නේ වගේ අදහසක් ආවා මහත්මයා. දැන් දැන් අපි අර මූලික වශයෙන්ම ගත යුතු කාරණේ තමයි මේක මෙන්න මේක උනේ කොහොමද කියන කාරණය නෙවෙයි. දැන් මොකක් හරි මොකක්ද කියලා මේක වෙන්නේ කොහොමද, මේක වෙන්නේ මොකක්ද කියලා වගේ අදහසක් එනෝනේ. ඒ මොකක්ද කියලා ඇහුවත් කස්ස කියලා, කතමං කියලා ඇහුවත් කස්ස කියන්නේ මොකද්ද කියලා ඇහුවත්, මොකක්ද වුණත්නම් කාගෙද කියලා කිව්වත් එතනදී අර කෙනා කියන දේ කුළු ගැන්වීමක් වෙනවා. අනිත් තැන තමයි ඔතන ඔය උපාදාන ස්කන්ධත් එක්ක කතා කරන්නේ ආස්ව උපාදානියයික. එතන පංච උපාදාන ස්කන්ධයේ සක්කායත් එක්ක කතා කරන සක්කාය අපිට කතා කරන්න වෙන්නම ඥානං කියන තැනත් එක, නුවණ කියන තැනත් එක. ඊට මෙහා අපි කතා කරන්න හැම තැනකදීම අපිට කුළු ගැන්වෙන්නේ ඥානං කියන තැනත් එක්ක නෙමෙයි. ඊට මෙහා අපි අපේ දිවි පැවැත්ම හා සම්බන්ධව මෙන්න මෙහෙම දෙයක් වෙනවද කියලා අර එහෙම විශ්ලේෂණයක් තමයි කරගන්න වෙන්නේ. ඔතනදී ඇත්තරම ඔය මේ සිහිපත් කරන්නේ නුවණක් එක්ක මේ ලැංගුවීමක් එක්ක කතා කරන තැනක් එකමයි එතනදී කතා කරන්නේ. ආපු ප්‍රශ්නය තුළ තිබුණ මහත්මයා මේක වෙන්නේ කොහොමද කියලා වගේ කාරණයක්. ඉතින් අර එතකොට එතෙන්දී කියවෙනවා මෙතෙන්දී අර ලෝකීයව කාරණයකට වෙන මේක වෙන හැටි කොහොමද කියලා වගේ. නමුත් ඕක විමසෙද්දි වෙන්න ඕන කාරණේ තමයි මහත්මයා මේ ඊතර වීම කියන දේ පොළු ගන්නෙන්නේ කියන තමයි අදහස ගන්නට අපට හැදිලි නම් අපේ සාදුරට අහන්න මතක් කරමුනේ.
අපේ අමතදස්සි සයින් මහන්සේ පෙරවන් සරණයි.
පෙරවන් සරණයි මහත්තයා. ඇත්තටම මේ දැන් ජීවිත උදාහරණයකින් බලන අදහස්, ඒ කියන්නේ මේ විදිහේ ප්‍රශ්නයක් නේක. එතකොට මේ ජීවිත උදාහරණයකින් බලන්න ගියපුවාම අපිට එක්කෝ මේ අපි ජීවිතේ මොකක් හරි දෙයක් අපිට ලැබුණා, ඒ ලැබිච්ච දේ අපිට තියෙනවා, තියෙන දේක නැතිවීමකට යනවා. උඩටම යන්න පුළුවන් එච්චරයි. ඉතින් කියන දෙයක් තියෙනවා, මොන හරි තියෙන දෙයක් නැති වෙනවා. බලාගෙන යනකොට ආ මේක නෑ, ආ උනේ මේක නෑ, මොන හරි විදියකට එනවා. එච්චරයි. ඊට වඩා මේ ඊතර වීම කියන කාරණාවකට එන්නේ මේක උච්චේදයේ තාසයෙන් උච්චේදයකට යන එකක් වගේ එකක් අදහසක් තමයි මේ දැන් ස්වාමීන් වහන්සේ නිතරම අර ජීවිත උදාහරණ වලින් දෙන්නේ කියන්නේ යම් චින්තනයක් යම් මට්ටමකට මතු කරගන්න විලා මේ අපිට ඕක බලන ඊළඟට සාසව උපාදානය කියන කාරණාවත් එක්ක ඒක කෙලින්ම මේ පංච උපාදානස්කන්ධය කතා කරන එකක් අපේ පින්න ස්වාමීන් වහන්සේ ඒකෙන් නම් මතක් කරා. එතකොට මේ අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි අර කලින් කතා කරපු ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ඔක්කොම එකට කරලා ගත්තොත් එහෙම අපිට මේ දැන් ওই භාෂාව ගැනත් ගියානේ. එතකොට දැන් අපේට භාෂා අපිට ඇසගෙන මේ අතීතය සියුම් බව ගොරෝසු බව ඕවා එහෙනකොට අපිට මේ අපේ ජීවිතයේ යෙදීමකින් මේක පුරුදු කරන්න පුළුවන් දෙයක් බවට ඇහෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මේ ඈත කාලේ කරපු සාකච්ඡාවක මට මතක හිටියට තිබුණා මේ ඒ කියන්නේ අපිටම අපේ සත්‍යවාදී චින්තනයක් තියෙනවා නම් අපිටම කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකින් ඇහෙනවා මොනවා හරි මොනෑම් දෙයක්. මොකක් හෝ අපිට ස්වාමීන් වහන්සේ නමකින් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, අපේ භාෂාවෙන් හරි වෙන්න පුළුවන් ඒක. හැබැයි ඒක කියන්නේ යුක්තෙන් හරි මොනෑම් හෝ දෙයක් ඇහෙනකොට ඒ ඇහිච්ච කාරණාවේ අපිට තියෙනවා නම් අර චින්තනේ එයා ඒ කෙලවරටම යනවා ඒක. ඇයි එයාට එකනක් එයා අඳුර ගන්න ඕනේ ඒදී. ඒක අඳුර ගන්න ඕනේ කියලා කියන්නේ මේ එයාට අර සත්‍ය ගවේෂි ස්වභාවය තියෙනවා නම් නැගගන්න නැති ස්වභාවය තියෙනවා නම් ඒක කෙලවරටම ගිහිල්ලයි ඒක අතහරින්න. ඒක තමයි එයාගේ ස්වභාවය. දැන් ප්‍රතිස්තන්න හසේ මේ විමුක්තිගාමි පරිසරය ආය ගත්තම මේ උදාහරණ ස්වාමීන් වහන්සේ පෙන්නුව අපිට ඒ කාරණාව කියද්දි. එතකොට මේ අපිට දැන් අපි හිතමුකෝ ඕන්න දැන් මේ වගේ අපේ ස්වාමීන් වහන්සේ වතු කරා වගේ අර සතිමත් බවින් අක්ත වූ ඒ වගේ අර බුදුරජාණන් පාල වෙච්ච භූමියේ තොර ප්‍රත්‍යන්ත දේශවල අපිට අපේ නිරුක්තියකින් අපිටමකෝ ශ්‍රාවකෙක් බණක් කියනවා. හැබැයි දැන් මේ බණ කියද්දී දැන් අපිට අනුගත වීම කියන එක මේ මාර්ගයම වෙන එකක් නෙවෙයිනේ. එතකොට එතනදී අපේ කියන්නේ එතන අපිට අපිට අයිතියක් නෑ. එහෙම අපි අනුගතේ වෙනවා නම් මේක දෙංගලෙන්ද කියන්න ඕනේ, පාලියෙන්ද කියන්න ඕනේ කියන කාරණාවට යන්න අපිට අදාළක් නෑ. නැත්තම් මේ සාකච්ඡාව තුළ මට හිතුණා දැන් අපි එහෙනම් පාලියේ උඩ පාලිය අපි දන්නේ නෑනේ. එහෙනම් අපි මේක අතහරින්න ඕනේ. එහෙම නෙවෙයි දැන් අපිට කල්යන මිත්‍රන්වහන්සේ අනුකම්පාවෙන් කියනවා නම් මේක කටපාඩම් කරන්න ඕනේ, Tamanta උපරිම විදියට මේක කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා අපිට කරන්න කෘත්‍යයක් තියෙනවා. බුදුරණවහන්සේ කියනවා නම් මේ දේශනාව තුළම මේක අහන්න දරා ගන්න කියලා එතනත් කෘත්‍යයක් තියෙනවා. අපිට දැන් මේ ජීවිතෙන් ගලපාගෙන ලෝකයේ මේ ලෝකයේ තුල යමක් කරුණු ටිකක් ඉදිරිපත් කරනවා නම් මේ කරුණු ඇති කරගන්න, මේ කරුණු හතර ඇති කරගන්න, මේ කරුණු පහ ඇති කරගන්න. එතකොට මෙහෙම හොඳ කෙනෙක් කරනවා, නරක කෙනෙක් කරනවා, මොකක් හරි කියනවා නම් ඒක අපිට ඒ විතරක තර්ක විතර කරන්න බෑ. ඒක ගන්න ඕනේ අපිට අර මේ ඉතර වෙනවා කියන එකනේ බුදුරජාණන් වහන්සේගේ උරේ ඉතර වීම පිණිස පවතින ධහම අර විදිහට දරාගෙන ඒ භාෂාවෙන් අර අනුගත වුණාට පස්සේ දැන් අපිට ওই විදිහට ගත්තම නැත්තම් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා එහෙනම් කිව්වේ පාලියෙන්ද, ওই කිව්වේ සිංහලෙන්, ওই කතන්දර ඔක්කොම එන්න පුළුවන් ඊට පස්සේ. ඒක අපිට කල්යාණ මිත්‍රට අනුගත වීමෙන් අපි යමකද ලැබගෙන ඉන්නේ. ඒ ලැබගෙන ඉන්නේ නැති විදිහට අපි හැසිරවීම කියන කාරණාව උනාශසතියක්. හැබැයි ඒක මේ ඒක අපේ හැකියාව ඒ දේවල් ඔක්කොමත් එක්කයි තියෙන්නේ. නමුත් අර පින්වත් මහත්තයා දැන් අවසන්ට අහපු ප්‍රශ්නේ නම් ජීවිත උදාහරණයකින් අපේ ජීවිතයේ සියුම් බව, ගොරෝසු බව, අතීතයේ හිටපු දෙයක් ඒක සාසව උපාදානියාද කියලා අපිට බලන්න බැහැ. දැන් මේ සාසව උපාදානියා බව කාටද හම්බුනේ? අතීතයේ බව කාටද හම්බුනේ? ඒ ඔක්කොම ආයේ මම අල්ලගැනීමකින් සමීති බවත් එක්කනේ. ඒක නිසා මේ ඒ කොහොමද මට ලැබීමක්, මම ඉස්මතු වීමක්, මම ප්‍රකට වීමක්, මම මට මාව වැඩගත් වීමක් නේලා තින්නේ. එතකොට මට යමක් ලැබිලා. දැන් මේ මට යමක් ලැබුණා කියන තැන එකරවීමක් නෙවෙයිනේ තින්නේ. ලැබගැනීමක් නේ. එතකොට අන්න ඒ ස්වභාවයක් නැතුව මේක මේ ඇත්තටම දේශනේ. ඉතින් දේශනේ කියන්නේ මේ අර මේ සියුම් බව කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ සතිමත් බවින් අග්‍ර ඒ පිනෙන්ද ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන්ද ඒ හැම දෙයකින්ම අග්‍ර වූ කාලෙක. එතකොට අපි කොහොම කැප කිරීමක් අපිට ඒක කීගුණකින් වැඩි වෙන්න ඕන වෙයිද? ඒක නිසා මේ ඒ ගැන අපි හිතන්න ඕනේ මේකේ පරම ගැඹීර එකක්, ආශ්චර්ය අද්භූත එකක් කියන්නේ නිකන් නෙමෙයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ ඈත කාලෙත් මේ සාකච්ඡාවල මතු කරා මේ හැම ශ්‍රාවකයාම මේ ආශ්චර්ය අද්භූත කියනවා. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නනවා කියනවා. දුර හිටපු අයට තේරුම්. ඒක පාඩම් කරලා කියනව නෙවෙයි කියන එක පැහැදිලිව මේ සාකච්ඡාවල මතු කරා. මේ එකක් කියකින් මේ ගායසෙම කියනවා. මොකද ඒ ස්වභාවයත් එක්ක ඒ චින්තනයත් එක්ක. ඉතින් ඒක නිසා මේ ජීවිත ජීවිත අධ්‍යක්ීමකින් දහමට යොමු වෙනවා කියන එක එහෙම වෙන්න එහෙම වුණොත් එයා සාශ්‍රතෙන් ජීවිතයට යනවා කියන කාරණාව ස්වාමීන් වහන්සේ නිතරම පැහැදිලි කරලා තියෙනවා. නමුත් කල්යාණ මිත්‍යාට බුදුරණන්ශර අනුගත වීම කියන කාරණාවේදී ওই විදිහේ එයක් කරන්න බෑ. ඔය වගේ Tamanට අර්ථකථනයක් දෙන්න බෑ. ඒ විදිහේ අසරණභාවයක් නිරුද්ධ මොකද්ද මේ කියලා හොයන දර්ශනයත් එක්ක එයා අනුගත වීම කල්යාණ මිත්‍යාට යොමු වෙන හැම දෙයක්ම මාර්ගයට අනුගත වීම හැම දෙයක්ම වෙන්නේ. පෙරවන් සරණයි සමහර විට විසන්දි වෙන්න ඉඩ තියෙනවා. පෙරවන් සරණයි.
තිරුවන් සරණයි. බොහොම පිං සාමරෙන් බොහොම පිං. තවත් ඒත් එක්කම සම්බන්ධිත පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට කන්ද විග්‍රහයේදී උපාදානයෙන් තොරව කියලා තමයි පැහැදිලි වෙන්නේ. එතකොට අපිට කන්ද කියන එක කතා කරන්න ක්‍රමයක් නෑ නේද කියලා, කොහෙත්ම අපිට ඒක අහුවෙන විදියක් නෑ නේද කියලා වගේ ප්‍රශ්නයක් එනවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි මහත්තයා. මේ ඉගෙන ඇත්තටම මේ ඒක කතා කරන්න සුදුසු නැති එකක් කියලා එහෙම එකක් නෙමෙයි. ඒ එහෙම දරාගත්තොත් එහෙම මේක දැන් අපි ඔයක සුදුසු නෑ. ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ මේක රහතන් වහන්සේගෙන්, මේක සෝතාපන්න කෙනාගෙන්, මේක සද්ධාන්සාරී කෙනාගෙන් කියලා. ඒකට අපිට කරන්න මොකුත් නැත්ත මේකේ. ඒ ඔක්කොම එන්නේ අර මයින්ඩ් දීපුවාමනේ, මේක එක්ක ගලපන්න දීපුවා. එතකොට දැන් එහෙම පා දැන් ඒක අපි කල්යාණ මිත්‍රයාට යොමු වෙලා යමක් ඇහෙන තැනදී අන්න සුපේට අදාළ යමක් කියනවා. කන්ද විග්‍රහය ඉදිරිපත් කරනවා නම් දේශනාවක දැන් අද දේශනාවක් අහනවා කියනකොට ඒතර කන්ද විග්‍රහය ගැන මොකක් හරි දේශනාවකින් ඔන්න ඇහෙනවාද? ඒ ඇහෙනදී අපි අහන්න ඕනේ, අහලා දරා ගන්න ඕනේ. ඒ දරා ගන්න ඕනේ ඒකේ තියෙන විදිහට දරා ගන්නවා. එතකොට අපිට ඒ තිය කවුරු හරි ඇහුවොත් අපිට කන්ද ගැන කියන්න තියෙන ප්‍රධාන ආවල් සූත්‍රයේ මෙන්න මේ විදිහට කියනවා. අපිට ඊට වඩා දැන් අපිට කොහොමත් මේ අපේ විග්‍රහයක් දෙන්න බෑ. ඒක මේ නැත්තම් දැන් අර අපි ඒක එතකොට බුදුරජාණන් වහන්සේගේ කතා කරන්න බැරි ඒවා තමයි. එතකොට ගොඩවල් දෙකකට වෙන් කරන්න වෙනවා. අපි දැන් ඒ කියන්නේ කතා කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් කියලා. එතකොට මේ සම්පූර්ණයෙන් අවුලක් වෙනවනේ. ඒක නිසා එහෙම නැහැ. මේ සියලු දේ බුද්ධ භාෂිත හැදේ. ඊටම තියෙන ඕක බුද්ධ භාෂිතයක් නේ. එතකොට අකට දෙයක් නෙවෙයිනේ. මේක කල්යාණ මිත්‍රේ මතනේ තියෙන්නේ. මේක දැන් අපි හිතන්න ගියපුවමනේ අපි ගැටලුවකට යන්නේ. සහ අපිනේ දාගන්නේ මේක එහෙනම් සම්පූර්ණයෙන් අනිත්‍ය කතා කරලා ඉවර වෙලා හේතුඵල ධර්ම කතා කරලා ඉවර වෙච්ච තැන මෙහෙම නැත්නම් මේ ඒ වගේ තැනක මේ කතා කරන්නේ මේ කියන එක්ක මොනවා හරි එකකට අපි දාගන්නවා. ඒක අපි එතෙන්ද දාගෙන බලන්න නෙවෙයි තියෙන්නේ. ඒ වගේ දෙයක් බලන්න ගන්නේ මෙතන ඉඳලා අපිට මේ අනුගත වීම කියන කාරණාව සිදු නොවි ඒ චර දුර කාරණාවක් අපි හැබැයි සුතේ නිරවුල් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒ දේශනාවක් විදිහට ඇහෙනවා නම් පුන්නම සූත්‍රයක් විදිහට හරි මොකක් හරි ඇහෙනවා නම් එහෙම නැත්නම් වේදල්ල විදියට හරි සුත්‍යක් ඇහෙනවා නම් මොනවා හෝ දේශනාවක් ඇහෙනවා නම් ඒක කල්යාණ මිත්‍ය ඇතුලෙන් ප්‍රශ්න කරමින් අහලා දරාගෙන ඒ පාළි ටික ඒක දරා ගන්නවා. අපි දැන් අනුගත වෙලා නම් ඉන්නේ ලෝකපරයයකින් හරි. එහෙනම් මේ කල්යාණ මිත්‍ය කියනවා නම් ඒකේ මෙන්න මේ විදිහයි කන්ද විග්‍රහය ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා අපේ භාෂාවෙන් හරි කල්යාණ මිත්‍ය කියනවා නම් අපිට හිත ඉන්න දෙයක් නැහැ නේ අනුගත වුණා නම්. එහෙනම් කල්යාණ මිත්‍ය කියන්නේ අන්තරතා කරන්නේ මෙන්න මේ වගේ තැනක නම් කියලා අපි ඒකේ විදිහට දරා ගන්නවා. හැබැයි දරාගත්තら දැන් අපිට බලන්න කිව්වද කල්යන්නේ නැහැ. ඒ බලන්න ගියත් තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඒ බලන්න යන ඊට පස්සේ මගේ දේනේ අහනවා කල්යන්නේ නැත්තේ බලන්න යනවා මගේ. දැන් ඒක බෑ. ඒ කල්යන්නේ මිටර අනුගත වුණා කියලා කියන්නේ ඒ බලන්න කිව්වොත් බලනවා මේ විදිහට. අන්නේ ඒ තෙන්ද අපි එන්න ඕනේ අපි ලෝකපරයයෙන් අපි පුළුවන් තරම් කල්යාණ මිත්‍රට අනුගත වීම කියන කාරණාව ওই වගේ ප්‍රශ්නවලදී තව තවත් නැඹුරු වෙන්න ඕනේ. ඒකට තමයි බලෙන් හරි නැත්නම් අපිට කාලයක් තිස්සේ නොමග ගිහිලා තියෙන්නේ. අපිට මේ අපිට ඕන දේ අපිට තීරණය විදිහට අපිට ගලපල මේ කතා කරන්න යන එකෙන් අපිට ගලපීමකින් හිතන්න යන එකෙන් අපිටම නිරවුල් කරගන්න ඇහෙන දේ හරි කියලා කච්චනගත සූත්‍රය වුණා. ඒක හරි කියලා ගත්තා. හරි කියලා ගත්තේ මම හිතලා මම තේරුම් අරගෙන ආව් මේක ඇත්ත නැත්ද දුස්ති දෙකක් තියෙනවා ඔව් හරි මෙහෙමයි කියලා ගත්තා. එහෙම නෙවෙයි කල්යාණ මිත්‍යාගේ අර්ථකථනයක් තියෙනවා නම් යම් කල්යාණ මිත්‍යකට යොමු වෙලා ඉන්නවා නම් ඒකයි අපි දරා ගන්න ඕනේ. නාශකෙම අපි අර්ථ විවරණය කරගන්න ඕනේ. මෙහෙම එන ස්වාමීනි මේක කොහොමද කියලා. එතකොටයි ප්‍රඥාව තීඩ තියෙන්නේ. පෙරවන් සරණයි.
බොහොම පිං ස්වාමීනි. මගේ මේ වැරදි කෝණයේ පිළිබඳ අදහසක් තව බොහෝ කින්
ඔබවන්තේ. පොඩි බාධා කිරීමක් කරනවා කියන සමාවෙන්න මේ අර වික්‍රමසිංහ මහත්තයා අහපු ප්‍රශ්නෙත් එක්ක මේ සෝතේ නිරවුතර ගැනීම පිළිබඳව මේ මතක් කරන්න කියලා හිතුනේ. මේ ඇත්තටම මේ මම මේ ධර්ම විග්‍රහයක් කරනවා නෙවෙයි, අර කජ්ජනීය සූත්‍රයේ තියෙනවා මුලම ඒහි කේති භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා අනේක වේතම් පුබ්බේ නිවාසං අනුස්සරමාණු අනුස්සරಂತಿ සබ්බේතේ පංචපාදානස්කන්ධේ අනුස්සරಂತಿ ඒතේ සංවා අඤ්ඤතරංවා කියලා. දැන් සාසවා උපාදානීය අතීත වර්තමාන අනාගත දුරළඟ ඉන්න ප්‍රණීත සාසවා උපාදානීය කියන එක පංච උපාදානස්කන්ධනේ. ඒක අපිට හම්බෙන කාරණයක්, අපිට විග්‍රහ කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි, ඒක ධර්ම විග්‍රහයක්නේ. එතකොට මේ එතන පෙන්නනවා දැන් අර අපි මහත්ය අහුවා මේ අතීත වර්තමාන අනාගත කියන ඒවා මේ ඔක්කොම එකට යෙදෙනවද වෙන වෙනම යෙදෙනවද කියන කාරණේ මතක් කළා. මේ එතනදී මේ සූත්‍රයේ මුලම තියෙනවා මේ පුබ්බේ නිවාසං අනුස්සරමාණ අනුස්සරಂತಿ කියන කාරණේ. ඒ කියන්නේ අතීතේ විමසනවා නම් නම් වික්ෂුවක් අතීතේ විමසනවා නම් ඒක මේ සම්බේතින් පංචපාදානස්කන්ධයම මෙනෙහි කරනවා කියලා. නැත්නම් ඒතේ සංවා අඤ්ඤතරංවා අඤ්ඤතරං කියලා. අන්න එතන මා හිතන්නේ මේ කියනවා අර ඔක්කොම එකට යෙදෙනවද වෙනම යෙදෙනවද කියන කාරණේ නෙවෙයි, අර පුබ්බේ නිවාසං අනුස්සරමාණෝ කියනකොට අතීතය කියන කාරණයක් පෙර කාරණයක් සිහි වෙනකොට කියන එක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කවුන්නස බොහොම පිං උඹවන්නේ.
එහෙමයි. සයින්නාංස බොහොම පිං මේ මම මේ අපේ හැම දෙනා වෙනුවෙන්ම ආයේ පොඩ්ඩක් මට හිතෙනවා මේ අලුත් අයත් ඉන්න හින්දා පොඩ්ඩක් මතක් කළොත් හොඳයි කියලා. අපේ දැන් ඔය නිතරම යෙදෙන වචන දෙකක් මේ සාසවා උපාදානීය, ඒ දෙක ආයේ තේරුම පොඩ්ඩක් මතක් කළොත් හොඳයි කියලා හිතෙනවා අපේ ශ්‍රාවින්වහන්සේලා. අපේ ධනමල්ලිල ස්වාමින්වහන්සේට පුළුවන්ද මේ පොඩි නිකන් කාලුපෙන් ඇහන අයට මොකද්ද මේ කියලා නිකන් ගැටලුවක් වගේ තියෙන්න පුළුවන්. හරි චුට්ටක් මතක් කළොත් මොකද්ද මේ සාසවා උපාදානීය කියලා කියන්නේ අපේ ස්වාමින්වහන්සේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ සාසව කියලා කියන්නේ ස කියන එකෙන් කියනවා මේ සහිතයි කියන එක. ආසව සාසව ඒ විදිහට තමයි හැදෙන්නේ. එතකොට සාසවා කියලා කියනවා ආශ්‍රව සහිතයි කියන අර්ථය කියවෙනවා. සාසව සාසවා කියලා කියනවා ආශ්‍රව සහිතයි කියන අදහස. උපාදානීය කියලා කියන වචනේ සකස් වෙනවා. උප කියන වචනේ අපි කියමු සමීපාර්ථය කියන අදහස. එතකොට මේ උපාදානීය කියලා කියනකොට අදහස් කරනවා ආදාන කියනවා ළඟට ගැනීම කියන අර්ථය උපාදානීය. ඊට පස්සේ උපාදාන ඊය කියලා කියනවා යුක්තයි කියන අදහස. ඒ කියන්නේ උපාදානයේ කරුණෝ ධර්ම එහෙම නැත්නම් වෙත්තට සමීපය සමීප කරලා ගන්නවා කියන වගේ අදහසක්. උප ආදාන ඊය කියන වචන ඒ විදිහට තමයි එකෙන් කියවෙන්නේ. ගොදු උපාදානයට ගොදුරුවන කියන අදහස, උපාදානයට වෙත්තට සමීපයට ගැනීම කියන අදහස කියවෙනවා. කියන්නේ ආදීයති කියන වචනේ තමයි ආදීයති කියන්නේ ළඟට ගන්නවා. උපාදීයති කියන්නේ සමීපයට ගන්නවා. ඒකෙන් අපි හදාගෙන උපාදාන වෙත්තට පැමිණීම, උපාදානී වෙත්තට පැමිණීමට අයත් උපාදානයට ගොදුරු වෙන නැත්නම් වෙත්තට සමීපට ලං කරලා ගන්න පැතිය තියෙන ලං කරලා ගැනීමට අයත් කියන අර්ථය ගන්නවා උපාදානී කියන වචනයත් එක්ක. සාසවා කියන්නේ ආශ්‍රව සහිතයි කියන අර්ථය වචනේ වාචාර්ථය. අර උපාදාන ඊය කියගෙන සමීප කියන්නේ ලං කරලා ගන්න ගැනීමට අයත් ලං කර ගැනීමට සුදුසුයි කියන අදහස ඒ වචන දෙකෙන් මේ කියවෙනවා. තිරුවන් සරණයි.
එහෙම ඇති ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඒ සුමිත් මහත්මයා ගැටළු යෙමු කරන්න. එතන සරණයි.
පාත්‍රන් සරණයි. අපේ කෝරණ ස්වාමීන් වහන්සේලාස්තා. අනිකුත් පුරව මහත්මයාතුළු සියලුම ශ්‍රාවකයන්ට මට වෙලා තියෙනවා නම් මම පොඩක් ප්‍රශ්න යොමු කරන්නද? කමක් නැද්ද? අපි මහත්මයා.
ඔව් අහන්න අහන්න.
මේ කර්ණාටික ලස්සනට දැන් අපේ ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරගෙන ආවා මේ ප්‍රශ්නත් එක්ක. හරි ලස්සන පැනකට අපි ආවා මේ ඔක්කොමත් එක්ක. මට ඒ විදිහම පොඩ්ඩක් යොමු කරන්න හිතුණා ඒක එක කරුණකට අපේ රවි මහත්මයා මේ මූලදිම දේශනා මූලදිම මතු කරපු කරුණකට අදිත්ත සුත මුත විඤ්ඤාත කියන තැනට පොඩ්ඩක් මට කතා කරන්න තියෙනවා. තව ටිකක් අපේ ස්වාමීන් වහන්සේලාගෙන් මේක විග්‍රහ කරගන්න. يعني අපි ඇත්තටම ඒ අර අර බාහ්‍ය ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන වෙලාවේදී දික්ඛේ දික්ඛමත්තම් භවිෂ්‍යති සුතේ සුත්තමත්තම් භවිත්‍ති මුතේ මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතම් භවිෂ්‍යති ඒ බාහ්‍ය එවිට ඔබ එහි නැත එයිනුත් නැත එතනත් නැත අතරත් නැත කියන කොටසක් ආවනේ. එතකොට ඇත්තටම මේ වෙලාවේ බාහ්‍ය ස්වාමීන් වහන්සේගේ අධික ප්‍රඥාව හින්දා ඇත්තටම මේ මොකක්කට තේරුන්නේ නැහැ කියන තමයි මහලා තියෙන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවලින්. ඒ හිතන්න පෙළඹෙනකොට දැන් හිතන්න දැන් අපි 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 බොහොම සත්‍යවාදී විදිහට හිතුවොත් එහෙම අපිට ඕක ඇහෙනකොට අපට ඕක ඇහෙනකොට මොකද්ද වෙන්නේ? වික්තේ වික්තමච්ඡන් කියනකොට අපට තියෙන ඇහැකුයි අපි දැකපු දේකුයි අපිට අගලා අපේ පුතග්ජන ස්වභාවයෙන්ද හැදෙනවා. ඊට පස්සේ අපිට සුතේ සුතමත්යන් කියනකොට අපේ තියෙන කණකුයි අපිට ඇහිච්ච දේකුයි නිකම්ම නිර්මාණය වෙනවා. පුතග්ජන ස්වභාවයෙන්ද අපිට හංගිනවා. ඊට පස්සේ මුතේ මුත්තපච්චා කියනකොට රහයක් දිවක් ශරීරයක් ඔක්කොම මෙමෙලි කරයි. ඔය එකක්වත් බුදුහාමුදුරුවෝ ඔහොම කිව්වද? චක්කු ගැන කතා කරාද? සෝත ගැන කතා කරාද? ගාහන කතා කරාද? ජීවා කතා කරාද? පොට්ටබ්බ ගැන කතා කරාද? කාය ගැන කතා කරාද? මොකක් කතා කරේ නැහැ. බලන්න අපි කොච්චර ඔහු වෙනවද කියලා අපේ දේවල් ලෙසින්ට දාගෙනම අපි පොඩ්ඩක් විග්‍රහ කරගන්න හදනවා. මොකද ඒක තමයි අපි පුතන් කියලා. නමුත් එකක්වත් කියන බාහිර දාසුලිය තේරුණෙත් නැහැ. ගත්තෙත් නැහැ. ඒ හිතන්න පෙළඹෙන්නේ අනිත් එක. ඒ වෙලාවේ බාහිර ස්වාමීනාංශේ ඒ ඉතාලම කටි කාලෙකින් රහත් වෙන්න නම් ඔය ඕව බල බල හිටියද ඇහෙනේවා දක්ිනේවා එයාට බලන්න වෙලාවක් උන්නේ නැහැ නේද එකක්වත්. එතනින්ම පෙන්නනවා ඔය අපි දකින ලෝකේ ඇහැට පේනේවා, හනට දැනෙනේවා, නාසයට ගන්ධයට ශරීරයට දැනෙනේවා කියන විඤ්ඤාණයට තනකින් මොකක් නෙමෙයි කියන්නේ ඇත්තේ. මේ ඔක්කොගෙම ඉක්මෙන්ද විදියට ඉක්මෙන්ද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. දැන් බලන්න අපේ ගැළපීමතුයි. එතකොට බාහ්‍ය දාර්ශනිකයේ ප්‍රඥාවකින් අවබෝධි දේ බලනකොට ඒ කිතාම කටි කාලයක් තුළ ওই රහත් වීමට හේතුවම මම හිතන්නේ අපේ ගැළපීමකින්තර කිසිම ගැළපීමකින්තර බුදුහාමුදුරන්ගේ ඒ දේශනාවට අනුගත වෙලා යෝනිසෝ මනස්කාරය උපරිම විදියට අසාමාන්‍ය විදියට නැමුනේ ගැළපිල්ලකට කිසිම දෙයක් ගියේ දැනගෙන හිටියේ නැහැ. දැලගල ගියේ නැ නැමීමේ පරිවර්ණයක් වුණා. ශ්‍රද්ධාවෙන් නැමුණා. ශ්‍රද්ධාවෙන් දුවගෙන ආවා. මාස ගානක්ද දවස් ගානක්ද එතෙන්දි නැමුණා 100,000ක් නැමුණා. නැමුණා සියලු දේ විතරක් අහගෙන හිටියා මොකද්ද මේ කියන්නේ කියලා. එතෙන්දි ඒ ලෝකයට ගැලපෙන කිසිම දෙයක් හැර හම්බුන්නේ නැහැ. ඉතින් ඔන්නේ වගේ චින්තනයක් වෙන්න ඇති කියලා හිතන මම අනුමාන වශයෙන් සියල්ලංගෙම මේක වුණා. ඉතාලම කටි කාලයක් තුළ මම හිතන්නේ දිට්ඨ සුත්තු පුතේ කියන කිසිම දෙයක් අහුවෙන්න විදිහක් නැහැ කියන තැන තමයි මට පොඩ්ඩක් ඒක අපි විග්‍රහ කරගත්තොත් හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. දැන් අපි කියමු දැන් එතෙන්දී පැහැදිලි කරන්නේ බාහ්‍ය ස්වාමීන් වහන්සේට දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති සුතේ සුත මත්තම් භවිෂ්‍යති මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති කියන්නේ. ඒකෙන් අපිට ටිකක් දැන් අපි එකිනෙකාට පේන්නේ නැති නිසා එහෙන මාත්‍රය විතරක් ගමු. එහෙනවා කියන තැනින් දැන් සුතේ කියන්නේ සුතේ ඇසු වෙහි කියලා ගන්න. ඒක එතන භාෂාවේ පරිවර්තනය වෙන්නේ. ඇසු වෙහි ඇසු මාත්‍රේ පමණක් වන්නේය. අසුත්තේ කියන්නේ ඇසු වෙහි. බලන්න අර භාෂාත්මක වුණත් අතර පස්සේ දීලා තියෙන්නේ අර මේ අපි කියන්නේ අර සත්තමී විභක්තියෙන් කියලා එහෙම තේනවනේ. ඉතින් ඒ කියන්නේ ඇසු වෙහි අර කෙලින්ම අර නිකන් මේ කියන අපේ දැන් ගොඩාක් අර බුද්ධ දේශනාවලදී අනේ අර පංචසුපාදානකන්දේසු සත්තමී විභක්තියෙන් ආයතනේසු ඒ සත්තමී විභක්තියෙන් ඔය විදිහට පෙන්වලා තිනු මෙතන තියෙන ඇසු වෙහි ඇසු මාත්‍රය පමණක් වන්නේ සුතේ සුත මත්තං ඇසු වෙහි ඇසු මාත්‍රය පමණක් වන්නේ කියලා තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් අර එතෙන්දී දැන් අර අහපු කෙනාවත් අහපු දේවත් කියන තැනට යනතෝ අර ඇසීම කියන තැනට ගියාට පස්සේ එතනට ගිහිල්ලා බලනකොට දැන් කාලකාරාම සූත්‍රයක පොඩ්ඩක් ගතට පස්සේ උටේ හරට ගියාට පස්සේ දිත්ත සුත මුත විඤ්ඤාත දැන් අපි මොකද කරන්නේ අර මේ ඇසීම කියන තැන අපිට ප්‍රාමාණික වෙනවා ප්‍රමාණයක් නිර්ණයක් ඇවිල්ලා ආපු ගමන් අර ඇය අර ඉතහින් තියෙනෝනේ කාලකාරාම සූත්‍රෙත් මොකද්ද අර පත්තං පරිේෂණං අනුචරතම් මනසා කියලා අපිට අපේ පැත්තෙන් ප්‍රාර්ථනයක් ඇවිල්ලා පරිේෂණං අපිට මොකක් හරි පරිේෂණයක් ඇවිල්ලා අනුචරතම් මනස මනසෙන් හැසිර අනුචරිත මනසේ මනසා මනසෙන් අනුචරිත හැසිරීමක් කියන දෙයක් ඇවිල්ලා තියෙනවා. අපි මේ එතකොට අර ඇසීම් මාත්‍රයක් විතරයි කියලා එතනින් අනර පත්ත පරිේෂණ අනුචරිත මනස එහෙන් අහුවෙලා ඉතින් එතනත් එකනේතරවීම කතා කරන දැන් අපි ඇසීම කියන තැනට නැත්නම් අසන ලද්ද අසන ලදුව කියන තැනින් කතා කරාට පස්සේ අර ඔබතුමා මතක් කළා මෙන්ම බාහ්‍ය සංඥාසෙට මේක ඇත්ත ඇහෙන්නේ නැත්තේ නේ දැන් අපි කතා කරන එක ඇහෙනවනේ නේද ඒ ඇහෙනවා කියන තැනට ගතර ඒක බොරුවක් නෙමෙයි ඒක සත්‍යක් ඒක ඇත්ත හැබැයි මෙතනට ඇහෙන කෙනා කියලා කිව්වට පස්සේ ඒ ඇසීම කියන වචනේ අහව කෙනානේ ඇහෙන දේ කියලා කිව්වට පස්සේ ඒකට කියන්න බෑනේ ඇසීම කියලා නම් අහපු දෙයටවත් අහන කෙනාටවත් කියන තැනට නැතුව ඇසීම කියන තැනට සීමා වෙලා එතන විමසද්දී කිසිසේත්ම මේ අපිට ප්‍රමාණ කිරීමකට යන්න බෑ ප්‍රමාණ වෙන්නේ නැහැ අන්න එතෙන්දී මොකද්ද මේ ඒකේ ඒ ස්වභාවයම තමයි තියෙන්නේ වෙන අන්‍ය ස්වභාවයකටපත් වීමක් එක එහෙම කතා කරන්න බෑ ඒකේ ඒ ස්වභාවය ඒ ස්වභාවයෙන් තියෙනවා කියනව නෙවෙයි එහෙම තියෙනවා කියලා කිව්වොත් ඉන්න කෙනාගේ පැත්තට හා ඇහෙන දේ පැත්තට යන්න ඕන නමුත් මේක අපිට ගෝචර නෑ කියන එකෙන් අදහස් කරන්නේ නැහැ මේ මොකද මෙහෙම දෙයක් නෑ කියන තැනට ඉතින් අන එතෙන්දී විමසද්දි තමයි අන්න නොගැලපේ එතනට අර නොගැලපෙන්නක් කියන දේ ඉස්මතු වෙන්නේ. එහෙනම් සත්‍ය නමුත් එතනට ලං කරලා ලං වෙන්න කොහොමවත් ක්‍රමයක් නැහැ. උපේ උපාදාන අභිනිවේෂ විනිබද්ද වෙන්නම බෑ. උපේ කියන්නේ බැස ගන්න. අර ඇසීම කියන තැනට විතරක් සීමාසගතව හිතද්දී අන්න ලං වෙන උපේ ලං වෙන බෑ. උපාදාන ඒකට මේ බැස ගන්න ලං වෙන විනිබද්ද ඒකත් එක්ක ගැට ගැහෙන නේ ඒ ක්‍රමයක් නැහැ එතෙන්දී. අන්නේ එතකොට මොකද්ද වෙන්නේ? එතෙන්දී අපිට ලං වෙන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි එතනට සීමා වෙලා කතා කරද්දී ඒකෙන් ව්‍යුක්තව කතා කරන්නත් බෑ. ඊට පස්සේ හැබැයි එහෙම දෙයක් නැහැ කියනවත් නෙවෙයි. හැබැයි එහෙම දෙයක් තියෙනවා කියලා කියන්නත් බෑ. එහෙනම් තියෙනවා කියපු ගමන් පුජ්‍යල සාපේක්ෂව කතා කරන්න වෙනවා. අන්නේ එතනට යොමු වීමත් එක්කම තර ලං වෙන්න බෑ ලං වෙලා ලං කරලා කතා කරන්න බෑ ලං කරලා කතා කරන්න බෑ කියන්නේ නැහැ කියන තැන නෙමෙයි එහෙනම් ඔබ බාහිය ඔබ යතෝකෝතේ බාහිය න තේන ඔබ එතනක් නැහැ නේද ඊට පස්සේ කියනවා ඔබ එතන නැත්නම් යතෝකෝතේ බාහිය න තේන සතෝතං බාහිය න තත් ඔබ එතනක් නැහැ එතකොට ඔබ එයින් කියලා ගන්න කියපු තැනම එයින් ඔබ ඒනොත් නෑ නෑ තේන කියලා ගත්ත තැන ඒ තේන කියලා කියන්නේ පාලි භාෂාවෙන් ඒයින් කියන්නේ ඒයින් කියලා කියනකොට නම් යමකින් යමක් වෙන්වීමේ සීමාර්ථයක් ගැන කියවෙනවා නේද කන්දෙන් සූර්යා උදා වෙයි නැත්නම් කන්දෙන් පහළට වැටේ කියනකොට අර ඒයින් කියලා කියනකොට යමක් පැනවිලා ඒකෙන් තියෙන එකෙන් ඒමක් ගැන තේන කියලා කියන. නේ එහෙනම් ඒයින් කියන එකක් ඒ ඔබ එයිනුත් නෑ කියලා කියනවනම් අන්න එහෙනම් අර ඇසීම කියන තැන දෙයක් වෙලා කෙනෙක්ට දෙයක් හැටියට කතා කරන්න. නමුත් අන්න අතන මේ ඇසීම කියන සීම අර්ථයට ගිහින ඒවයි ඒ එතනට විතරක් කොටු වෙලා කතා කරද්දී ලං වෙලා කතා අසත්‍යකුත් නෙවෙයි ලං වෙලා කතා කරන්නත් බෑ. හැබැයි නෑ මේ අන්න එහෙනම් ඔබ එයිනුත් නෑ එතන නෑ එයින් නැත්තම් එතන කියලා කතා කරන්න පුළුවන්ද? මෙතන අතන කියලා ඉත්ත බව අඤ්ඤතා බව මෙසේ අංශේ කියලා කතා කරන්න බෑනේ. ඒ වගේම මෙතරත් නෑ එතරත් නෑ නේවිද නේහුරං න උභය මන්තරේ. මෙතරක් ගැන එතරක් ගැන සහ උභය මන්තරේ කියන්නේ ඔය වෙන අතරක් ඒසේ වන්තෝ දුක්ඛස්සන්ත කරොති. ඒම දුකේ කෙලවරයි කියලා බාහ්‍ය සූත්‍රයේදී පැහැදිලි කරනවානේ. ඉතින් අර එතෙන්දී අර අතන්ට විතරක් සීමා වෙලා බැලුවොත්. හැබැයි එතන ඉතින් ඇත්තටම කතා කරන්නේ අර මේ මම කියන්නේ මගේ මැදිහත් වීමක් තුළින්ම කියන්නේ මම කරන්න ගියපු තැනම ප්‍රමාණ වෙනවනේ. ප්‍රමාණ නොවෙන්න නම් මොකද තියෙන්නේ? අය අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනාව ඉස්මතු කරා අප්‍රමාණෝ චූලාරෝ ඕබාසෝ පාතුරහෝසි කියලා ධම්මචක්කපවත්තන සූත්‍රය. එහෙනම් ප්‍රමාණ කරන්න බැරි නම් ප්‍රමාණ නොවෙන්න නම් මොකද වෙන්නේ? අප්‍රමාණ උලාරෝ ඕබාසෝ අප්‍රමාණ උලා අප්‍රමාණ ප්‍රමාණ කරන්න බැරි අප්‍රමාණ උලාරෝ ඕබාසෝ උදාාරතරවෝ ඕබාසෝ ආලෝකයක් එන්න ඕන පාතුර හොසි පහළ වුණා කියලා කියනවනේ. නම් බුදුරජාණන් වහන්සේ දෙන සියලු ප්‍රස්තුතයන් ප්‍රමාණ වචන දෙන්නේ ප්‍රමාණිත වේවා සුත වේවා මුත වේවා විඤ්ඤාත වේවා ඒව අපට ප්‍රාමාණික කරන්න බෑ. ප්‍රමාණාති ක්ලාන්තයි. එහෙනම් එතන කතා අන් දැන් විවාහ අපිට කියනවා බාහිරින් මොකද අප්‍රමාණ උලාර ඕබාසෝ අප්‍රමාණ උලාර ආලෝකයක් එන්න ඕන ඕබාසෝ ආලෝකයක්. මොකද්ද මේ ආලෝකය? ආලෝක හතරක් තියෙනවා. අග්නිපබා චන්ද්‍රපබා සූර්යපබා ප්‍රඥාපබා ගින්දර එළිය ඊළඟට සඳ එළිය ඊට පස්සේ හිරු එළිය අන ප්‍රඥා අබ අබ නැත්නම් ප්‍රභාව ආලෝක ප්‍රඥාව කියන ආලෝකයත් එක්ක එතෙන්දී කතා කරන. එහෙනම් එතෙන්දී ඔය ditta sutamuta viññāta පිළිබඳව කතා කරන්න අයිතිත්වය හෝ අපිට ලැබෙන්නේ නැහැ පුජ්‍යලයත් එක්ක ප්‍රඥාවත් එක්කම. ඉතින් එතෙන්දී අපි එහෙනම් ප්‍රඥාව පිණිස ප්‍රඥාව කියන දේ නෙවෙයි මුලින්ම අපිට කතා කරන්නේ ශ්‍රද්ධාවත් එක්කයි. ශ්‍රද්ධාවත් එක්ක තමයි ඒ කියන්නේ ශ්‍රද්ධාවනේ බීජය නේද ප්‍රඥාවට. ඉතින් ප්‍රඥාවේ ආලෝකයට පූර්ව නිමිත්ත යෝනිසෝ මනසිකාර්ය වෙන පැහැදිලි කරලා තියෙනවා. යෝනිසෝ මනසිකාර්යට සුසුසාව ගැන පැහැදිලි කරන යෝගකරණිය දෙන්නේ සුසුසාව කියන තැනදී තින් අපි ඇසීම කියන දේ ඉතින් කල්යාණ මිත්‍රයා යටතේ ඒ මෙහෙවීම යටතේ ඇසීම කියන තැන. ඉතින් අර කොතන කොහොම කරගත්තත් සමාජාන්ට මුතුන්ට තේරෙනවා ඇති. දැන් මේ සති ගණනාවක් තිස්සේ මාස ගණනාවක් තිස්සේ මේ සාකච්ඡාව අපේ ලොක්සයින් හන්සේ අනිත් අපේ සියලු සායනාකලත් සම්බන්ධලා මේ කල්යාණ මිත්‍රයා කල්යාණ මිත්‍රයා කියලා ඔය වචන කොහෙන් කරකවල ගියත් මොන තැනකින් ස්පර්ශයක් මෙතනටම අර මං හිතන්නේ අර නැව අර කේවඩ සූත්‍රේ මෙතනට අර නිකමට වගේ සිහිපත් කරන්නේ අර කුරුල්ල ඇතෑරියර පස්සේ නැමෙ දිශාවක් හොයාගෙන වෙනකොට පස්සේ ආපහු මොකද ඒ නැවටම එන්න වගේ අර එතන මූලයටම අපිට ඇවිල්ලා මේ කතා කරන්න වෙනවා. ඉතින් මේ මූලම ඉතින් මුල් සම්බුද්ධ ශාසනයම නිවන් මාර්ගයම කියන තැන කල්යාණ මිත්‍රත්වය කියන තැනත් එක්ක ගුණගත කරලා කතා කරන්නේම එතනමයි. ඉතින් විමසීමයි කියන්නේ ditta veva sutta veva muta veva බාහ්‍ය සංවිධානසිත විමසීමක්මයි ඉස්මතුනේ. ඒ විමසීමේ හැකියාව සත්‍යතාවය බාහ්‍ය සංවිධානසිත තිබුණා. ඒ කියන්නේ ස්වභාවයෙන්ම ආපු හැකියාවක්. එහිකට අන්න එයාගේ ස්වභාවයට පිටා හිටින්න බැරි විදිහේ ඒ කියන්නේ ස්ථීමේ හැකියාවට පිටා හිටින්නක බැරි ස්වභාවයේ මොකද්ද මේ වචනයෙන් ඉදිරිපත් කිරීම බුදුරජාණන් වහන්සේ දුටුවෙහි දුටු මාත්‍රයක් පමණක් වන්නේය කියලා කිව්වා. අන්න එතනදී මේ යාගේ ස්ථීමේ විමසීමේ හැකියාව විකසිත වුණා. ඉතින් අර එතනත් එක්ක තමයි අපිට කතා කරන්න වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණා සරණාන්ත. ඉතාම පැහැදිලි, ඉතාම වටිනා විශ්ලේෂණයක් කරේ. ඇත්තටම දැන් අපි මේ ලෝක මට්ටමින් ගත්තාම ওই දැක්කීම දැකීම මාත්‍රයක් පමණයි, ඇසීම ඇසීම මාත්‍රයක් පමණයි කියන තැනට අපි ඔක යොදන්න ගියොත් ආයේ ලෝකෙම තමයි, ඒ ලෝකෙම ඇතර ලෝකෙම දැකීම දැකීම පාත්‍ර දැකීම කියන එකක් කරගෙන ගියොත් ඒතරම ලෝකෙටම අහුවෙලා ඉවරයි කියන දේ. ඒ ඔක්කොම ඉක්මවලා අර ද්‍රව්‍යයන් වාසේ කියන ඒ නැමීමට ඒ ලංගන හැකි තැනකට දෙමීමට යොනසමනස්කාර සඳහා කල්යාණ මිත්‍රයන් වහන්සේට අනුගත වීම තමයි මෙතන කියන විතක්ෂණයේ කියන තමයි පැහැදිලිුනේ. තෙරුවන් සරණයි. බොහෝ පිසවන්.
තෙරුවන් සරණයි. එතකොට අපිට අදහසක් ගන්න මෙතනින් මන්ත්‍රය අදහසක් ගන්න පුළුවන්. ආයිනම් මේ ලං වෙන්න බැහැ නේද කියලා කියපු ගමන්ම එහෙමනම් මේ ලං වෙන්නේ නැති දෙයක්, ලං වෙන්නේ නැති විදිහට යමක් තියෙනවද කියලා එතනට එන්නත් පුළුවන් ඊළඟට පියවර හැටියට. ඇත්තටම එහෙම වුණොත් දැන් එහෙනම් ලං වෙන්න බෑනේ, එහෙනම් මේ ලං වෙන්න බැරි තැනක් තියෙනව නේද කියලා එතන ලං වෙන්න බැරි තැනක් තියෙනවා කියන වගේ අදහසටත් යන්න පුළුවන්. එතනදී ලං වෙන්න තියෙනවා කියනවවත් නෑ කියනවවත් නෙමෙයි, මේක තියෙනවා කියලා කියන ගියොත් සංස්කෘතයත් එක්ක, නෑ කිව්වොත් උච්ඡේදයත් එක්ක, තියෙනව නෑ කියන ගියොතින් අර සංස්කෘත උච්ඡේදයත් එක්ක යනවා. එහෙනම් මේ එහෙම නැත්නම් නෑ කිව්වොත් ඇති දෙ නැති වුණා කියලා යනවා. එහෙනම් මේක නිකන් ඉබ්බේ හටගත්තා වගේ තැනකට වුණත් යන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කිරීමේ අරමුණම අර හැමදාමත්ම අපේ ලොකු සායනාංශ මතක් කරන්නක් මෙන්ව අර මුනම වෙන්නේ මොකද්ද? අන්න සිතීමට විමසීමට යමක් තමයි දුන්නේ කියන තැන ගත්තම ගොඩාක් වටිනවා. තිරුවන් සරණයි.
එහෙමයි අපේ සාංමහංශ බොහොම පිං. එතන අපි අර ධර්ම කරුණට වඩා පරිස්සම් වෙන්න ඕන, අපි වැටෙන්න පුළුවන් වැරදි පැති තියනවාද? වහන්සේ අවසානයටත් මතක් කරපු එක හරි වැදගත් නේ. මේ විදිහමයි මේකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කියන තැන මතුවෙන අපේ අදහස. එන මෙතන අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන තැන කියලා මට හිතෙනවා. මේ අපි දැන් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් දේශ සාකච්ඡාවෙ ඉඳන් භාෂා අර්ථේ හරි මොන වචනෙන් හරි කියන්නේ මෙන්න මේ අර මම ඉස්සෙල්ලත් කියුවේ මේක පාලිද සිංහලද කියන එකට වඩා මෙතන ඒ අදහසක් දාගත්තද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේකයි. මොන ඔතන ගොඩක් වෙලාවට අපි දහම මේකයි කියලා මත දාගෙන තර්ක විතරක ගොඩක පැටලෙන. මෙතන හරි පරිස්සම් වෙන්න ඕන තැනක් කියලා හිතනවා මම. ඒ ගැන අපේ කමතදස් ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් කියමු වෙන්න කැමතියි. අපේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවනේ. Terima kasih.